නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මෙතුමි මේ මොහොතේ තිබුණේ දහම් ප්‍රශ්න ගැටියට සාකච්ඡා කරන්න. නමුත් අපේ හර්ෂ මහත්මයා මතක් කළා මට ගොඩක් දෙනෙකුට ප්‍රශ්න තියෙනවා මාර්ගය පිළිබඳව, විශේෂයෙන්ම සෝවාන් ඵලයට පත් වෙන්න සක්කායදිට්ඨි ආදී ධර්මය දුරු කරන්නේ කොහොමද, මාර්ගය උපදවා ගන්න මුල් වෙන්නේ කොහොමද කියන මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. එහෙනම් මුලින්ම මම ඒ කාරණා ටික පොඩ්ඩක් විස්තර කරන්න. එතනදී කිමොතිනේ හැම වෙලාවෙම මේ ශාසනයේ මාර්ග ඵල කියන ටික පනවන්නේ චිත්ත සමාධියක් මත හෝ ස්කන්ධයන්ගේ අවේධිකමක් මත නෙවේ. කෙලෙස් නැතිවීම මතයි. ඒ කෙලෙස් නැතිවීම ක්‍රම දෙකකට තියෙනවා. විශේෂයෙන්ම දස සංයෝජන ගන්න. දස සංයෝජන වල දිට්ඨි වන සංයෝජනත්වම දිට්ඨිය කුත් වෙනවා, දැඳීම කුත් වෙනවා කියන කොටස කුත් වෙනවා, කෙලෙස් කොටස කුත් වෙනවා. දිට්ඨි නොවන සංයෝජන වන ධර්මය කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ දිට්ඨියක් නැහැ, කෙලෙස් ටික විතරක් තියෙනවා. එයින් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන එක සංයෝජනය දැඳුම ඒ වගේම දික්තිය. ඒ නිසා දික්ටි සහගත සංයෝජන කියලා කියනවා ඒකට. ඊට පස්සේ කාමරාග පටික, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිද්‍යා කියන මෙන්න මේ හත සංයෝජනය. නමුත් දික්ටි නෙවි. එතකොට මේ කිලිස් නැති කරන ක්‍රම දෙකක් තියෙනවා. දිට්ඨි සහගත කෙලෙස් මොනතරම් වීර්යයක් තිබුණත්, මොනතරම් චිත්ත සමාධියක් තිබුණත්, මොනතරම් උසස් සීලයක් තිබුණත් නැති වෙන්නේ. ඒක නැති වෙන්නේ දර්ශනයකින් නම්. ඒ ටික නැති වෙන්නේ දර්ශනයක් පොරොන්. එනිසා ඒ දිට්ඨි සහගත කෙලෙස් නැති කරන එකට කියනවා දර්ශන පහකට කෙලෙස් කියලා. ඊට පස්සේ එකම සංයෝජන හත මොනතරම් නුවණක් තිබුණා, මොනතරම් තීක්ෂණකමක් තිබුණා ඒ සංයෝජන අඩු වෙන්නේ. ඒක අඩු වෙන්නේ හොඳ සීලය, හොඳ චිත්ත සමාධිය, හොඳ වීර්යයක් වුණා. හොඳ වීර්යයෙන්, හොඳ සීලයෙන්, හොඳ සමාධියකින් තමයි ප්‍රඥාවට අනුග්‍රහය දක්වලා ඒ කෙලෙසමෙන් මිදෙන්න තියෙන්නේ. ඉතින් මුලින්ම දර්ශනය පහකට කෙලෙස් කියන මෙන්න මේ ටික දුරු කරගන්න හැටි අපි බලා ගන්නට වෙනවා. මොකද ඇත්තටම මාර්ගයේ උපදවා ගන්නවා කියන තැන දක්වා විතරයි අමාරු. මාර්ගයේ උපදවා ගත්ත ධිට්ඨි සම්පන්න පුද්ගලයේ භවයේ හත් ප්‍රකාරකට වඩා උපදින්නේ නැහැ. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ මුංගට තරම් පොඩි කල්කට හතක් අරගෙන ඒක පෙන්නලා මහණෙනේ හිමාල පර්වතයේ ලොකු මේ මොහොත පතක් පමණ තරම් කල්කට හතක ලොකු කියලා ශික්ෂණාංග රචන ස්වාමීන් වහන්සේ මහත්මයා මේ කල්කට හත ඉතාම පොඩි මේ කන්දේ ගණනකටවත් යන්නේ නැහැ. මේ හිමාල පර්වතයේ මහ විශාලයි. මහණෙනේ ඒ වගේ දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් ගෙවුණු දුකම හරියට මේ හිමාල කන්ද වගේ. ඉතුරු වෙච්ච දුක හරියට නෙමෙන්නට අපත් තරම් පොඩි කල්පිත හතවගේ කියලා කියනවා. ඒ නිසා අපි මේ මනස් ජීවිතයේ ශික්ෂණේ නෑ අපිට. අපි එකෙන් ප්‍රයෝජනයක් ගත්තා, ප්‍රතිඵලයක් ගත්තා යන තැනට යනවා. මෙන්න මේ මාර්ගයේ කියනක උපදවා ගන්න පුළුවන් නම්. ඉතින් මේ මාර්ගයේ උපදවා ගැනීමට දෙහිින් අපිට ඉවහල් වෙනවා කල්යාණ ප්‍රස්ත පතරමත් වලින්. මේ දෙක තමයි නිවන් මාර්ගයේ නිවන් දොරේ යතුරු වගේ. ඉතින් කල්යාණ ප්‍රස්ත පතරණ ශ්‍රවණයෙන් තමයි නිවැරදිම කාරණාව ලැබෙන්නේ. ඒ අහගත දේට අනුව ප්‍රයෝග කළ උත්සාහවත් වෙන ගතක වැයයන් කළා තමයි දර්ශනය බුදුවා ගන්න තෝරන්නේ. ඉතින් මම මෙතනදී සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලගත ප්‍රමාණවත් කියන ධර්මතා දුර්වල දර්ශනය මොකද්ද කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතනදී කිනුතුනි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලගත පරාමාස කියන මේ කෙලෙස් ටික දුරු වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන නම් පටිච්ච සමුප්පාදය ගැන අවබෝධයක් තියෙනවා. මොකද පටිච්ච සමුප්පාදයයි චතුරාර්ය සත්‍යයේ දෙකක් නෙවෙයි. පටිච්ච සමුප්පාද ධර්මයෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එකට තව පරියාය වචනයක් තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ කළා කියන එක. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය හරහායි චතුරාර්ය සත්‍ය දැක්ක යුත්තේ. එතකොටයි දර්ශනයක් වෙන්නේ. එතකොටයි දර්ශනයෙන් දුරුකොටිට කෙලෙස්ටික දුරු වෙන්නේ. එතනදී මම කිමුතුන්ට මුලින් මතක් කරන්නම් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය ගන්න. ඉපදීම ලැබීම මහලුවීම මරණය කියන ආයත කියන මේ වගේ දුක් ටික විස්තර කළා කියලා තමයි මහන්සි දෙන්නවා. සංක්ෂිප්තයෙන් පංච උපාදාන කන්ද දුක්ඛ කෙටියෙන් කියනවා නම් මේ උපාදානයේ චිත්තෝ මේ ස්කන්ධ ටිකයි දුක කියන කාරණාව. එතකොට මුලින්ම මේ දුක් වූ ස්කන්ධ ටික වර්තමානයේදී දුක් වූ ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා, ආහාර භෝජනයෙන් නිරෝධ වෙනවා කියන ධර්මතාවයකින් යුක්ත වූ ධර්මතා ටිකක් ඇතුළත දැක්විය යුතුයි. මේ පංච උපාදාන ස්කන්ධය ප්‍රත්‍යේ පුද්ගලයේ ආත්මයක් කියන ටික අපහැරෙන්නේ නම් නැත්තම් රූපයේ ආත්ම වශයෙන් ආත්මය ඇසුරු කරගෙන රූපයක් කියනවා, රූපය නිසා ආත්මයක් කියනවා, ආත්ම නිසා රූපයක් කියනවා, රූපය හා බඳුණු දිට්ඨි හතරක් කියනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන එකේ ස්කන්ධය ආරම්භය දිට්ඨි හතර බැවින් 24 සංකාර දිට්ඨි. සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයට නම. ඒ සක්කාය ආරම්භය දිට්ඨියක් තියෙනවා, සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් තියෙනවා, සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් ඉන්නවා කියන දිට්ඨියක් තියෙන සක්කාය ඇතුළත කරගන්නවා. අන්නේ සක්කාය පිළිසිඳ දැකල දිට්ඨියේ ගෙවා ගන්නට ඕනේ. එතකොට තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. ඒකට තමයි මේ සක්කාය දිට්ඨිය නැතිකර ගන්න තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයට තමයි පටිච්ච සම්පදාය තියෙන්නේ. මම ඒක නෝනින් දෙදා ගන්න හැටි කළා කියලා නන්නම්. එතනදී පටිච්ච සම්පදාය ධර්මයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික ගන්න. මේ ටික තමයි අපේ ජීවිතේ. සංකප්පයෙන් ගත්තහම ඔය ටික දුක්ඛ සත්‍ය. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට පංච උපාදානස්කන්ධ දුක තමයි පටිච්චසමුප්පාදේ විඥාන නාම රූප කලවැටෙන පස්ස වේදනා කියන මේ ටික ගත්තහම මෙන්න මේ ටික දුක්ඛ සත්‍යේ තව නම. ඔන්න ඔය ටික දුක්ඛ සත්‍ය. දැන් ඉස්සෙල්ලාම දුක් වූ ස්කන්ධ ටික මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, වර්තමාන හේතු ප්‍රත්‍ය බව දැනගෙන තියෙනවා. ඔතන විඥාන නාම රූප කලආයතන පස්ස වේදනා කියන ටික වේදනාව මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, වේදනාව කියන්නේ ස්පර්ශය නිසායි, ස්පර්ශය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, ස්පර්ශය ආයතන නිසායි, ආයතන පහකට විනාශ පරිදීකන ආයතන මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, නාම රූප නිසායි, නාම රූප දෙක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, විඥානය නිසායි කියන දෙන්නේ උත්තරේ හම්බෙලා තියෙන්න ඕනේ. ඒකට මම පින්මුතුන්ට පොඩි උපමාවක් දෙන්නම්. අඹ ඇටයක් පොඩි දෙයක් බලන්න. අඹ ඇටයක් අරගෙන පොළේ පස් තියෙන දෙතනෙ කියන තැනක හිටෙව්වොත් අඹ ඇටේ පොළවේ හිටෙව්වහම බිම තැන්පත් කළාම ඊට පස්සේ අඹ ඇටේ තියෙන බීජ ගතිය පොළේ තියෙන ඕජාකාරය දෙක උදව් කරගෙන මැදින් හට ගන්නවා පළයක් බත් ගහ අංකුරය බීජ අංකුරය. දැන් අඹ ඇටේ කුයි ගහ කුයි දෙකක් බලාපොරොත්තු වෙන්න එපා. අඹ ඇටේ වැයලා ගහ හදනවා කියන කාරණාවට අඹ ඇටේ කියන හින්දායි අඹ ඇටේ කියන කාරණාවේ හිඳිලයි වැයෙලයි පොළොවේ තියෙන ඕජා සාරය නැත්නම් ආහාරය උදව් කරගෙන සැලයක් හදනවා කියන කාරණාව උනේ. මේ හටගන්න සැලේ නැත්තම් මොටේලියා අතු ඉති දෙදිල නැහැ. අඹ ඇටේ උපකාර ලබාගෙන පොළොවේ තියෙන ආහාරයෙන් පොඩි බීජයක් අංකුරයක් ගන්න නැක්ක මතුමතියේ ආහාරයේ අඹ ඇටේ උපකාරිය ලබන්නේ අංකුරය සැල ටික 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 ලොකු වෙනවා. ලොකු වෙනකොට අතු ඉති දෙදෙනවා. සමුදිනකට අනුග්‍රහයක් කොනවර දෙක. එතකොට අතු ඉති විහිදාගේ වැඩුම මහ විශාල ගහ බවට පත් වෙනවා. සමුදිනකට මේ දෙන්නම අනුග්‍රහයක්. මේ විදිහට හොඳට අතු පතර විහිදී ගියේ හොඳට බොහෝ පුරාගේ විශාල ගහ හැදුනහම බාහිර පරාග පෝෂණය නිසා මල් පිපිල ගෙඩි හට ගන්නවා. අඹ ඇටයක් අපි හිතෙවුවහම පොළවේ යම් අර්ථයක් සඳහා ඒ අර්ථය උපන්න කියලා කියන්නේ ගෙඩි හැදෙන දවසට. ගෙඩි කියන එක බලන්න තමයි අපි අඹ ඇටේ පොළවේ හිටියේ. නමුත් ගෙඩි කියන තැන එකපාරට හටගත්තේ නැහැ. අඹ ඇටේ බාහිර ආහාරයෙන් උපකාරය නිසා ගහක් හැදුණා. ගහ වර්ධනය වෙලා අතු ඉති තිබුණා. අතු ඉති තිබිච්ච ගහට බාහිර පරාග පෝෂණය නිසා මල් හැදිලා ගෙඩි හැදුණා. දැන් මේ ගෙඩි කඩලා අතතාවක අඹ ගෙඩිය මම අඹ ගෙඩිය මගේ කියලා කියනවා. නමුත් ඇත්තටම හොඳට හිතලා බලන්න මේ අඹ ගෙඩිය කාටද ආයිති පොතෙන්ටද ආයිති කියලා. අඹ ගෙඩිය ආයිති නැත්තට. නැත්ත ඇයිති අතු ඉතිරෙන්නට අතු ඉති ඇයිති ගහට නැත්නම් අඟට කඳාලෙති අඹ ඇටේ තල ආහාර ටිකට බිම රෝපණය කරපු අඹ ඇටේ ගහක් හැදිලා නැවත අඟකෙදි හැදෙනවා කියන තැන දක්වා ආත්මයක් විසින් නොකොට කෙනෙක් විසින් නොකොට සත්‍යයේ කුද්ධියක් නොමි හේතුඵල ධර්මයක් සිද්ධ වෙනවා. ස්වභාව ධර්මතාවයක් තියෙනවා. ඒ උපමාව මතකේ තබාගෙන උපමාව පොඩ්ඩක් සැකසෙන් තබන්න. ඊට පස්සේ අපි පටිච්චසමුප්පාදයේ අංග දෙකට විමුක්ති විඥාන නාමක ප්‍රවාහන පස්වේ දෙනා කියනවා. අඹ ඇටි පොළවේ පත් කියන තැනක සංපත් කළා හිතේක වගේ දකින්න ප්‍රතිසංදි විඥානේ මෞකතට කැමිනෙච්ච හැටි මෞකතට ගැටගත්ත හැටි විඥානේ ප්‍රතිසංදි වශයෙන් මෞකතට කැමිනාම මෞකතට ගැටගත්ත කියන්නේ හරියට අඹ ඇටි පොළවේ සංපත් කළා වගේ. ඊට පස්සේ අඹ ඇටි තියෙන දැක ටික පොළවේ තියෙන ඌජාකාරයේ දෙකම උදව් කරගෙන ගහක් අතගත්තා වගේ ප්‍රතිසන්දි වශයෙන් දැනෙන සිටී තියෙන කර්ම ගති ටික උදව් කරගෙන කර්ම ගති ටික උදව් කරගෙන බාහිර කනගුණ ආකාරය උදව් කරගෙන විඥානය නිසා නාම රූප කියන ධර්මතාවය හැදෙනවා. සිටී තියෙන නාම ධර්ම උදනව කනගුණ ආහාරයෙන් හැදෙන රූපේ සකස් වෙනවා. අර අඹ ඇටේ තියෙන ගති වලට අනුව පොළවේ තියෙන සතර මහා ධාතු රූප කලාප අප ඇටේ තියෙන gati tika තම රජ්ජුයෙන් තමයි අප සාහ කියලා හැදෙන්නේ. ඒ වගේ කනගුණ ආකාරයෙන් හැදෙන මවගේ මව කුසේ ඉඳලා මව ගන්න ඕජාමනේ ඉඳලා ඇති කබලක ආහාරයක ඒ කබලක ආහාරය සිටී තියෙන කර්ම gati වලට අනුව තැන්පත් වෙනවා. එතකොට කියන්නේ විඥානය නිසා නාම රූප වෙනවා කියලා. දැන් විඥානයේ કોઈ නාම රූපල දෙකක් ගන්න දෙපා විඥානය කියන කාරණාව වැයකලා තමයි නාම රූප කියන කාරණාව හදලා තියෙන්නේ. අඹ ඇටේ કોઈ ගහකුල දෙකක් ගන්න දෙපා අඹ ඇටේ වැයකලා තමයි ගහ කියන එක හදලා තියෙන්නේ. එතකොට අඹ ඇටේ වැයකලා ගහ හැදුවා වගේ විඥානය කියන එක වැයකලා සිතේ තියෙන ඒ සිතේ මොකදන නාම ධර්ම උදානෝ රූප ටික හදන්නේ සිතේ තියෙන ගතිය තමයි ඒක රූප ටික හැදෙන්නේ. අප ඇටේ තියෙන ගතිය තමයි අර මහ භූත රූප කලාප වාසිය. සිතේ තියෙන කර්මයේ ගති ටික තමයි මහ භූත රූප කලාප වාසිය. ඒ නාම රූප දෙක හැදෙන්නේ. හැබැයි මුල් කාලේදී අම්පුරයක් විතරයි අසුවිති නෑ වගේ ඇහැකට තියෙන ආද ශරීරයේ තියෙන මේ ප්‍රවේශ නැහැ. නාම රූප දෙක විතරයි. තව අඹ ඇටි ආහාරය අනුග්‍රහය ලබනකොට තව දුරටත් වැඩි ලක්ෂණ තිබෙනවා වගේ. විඥානීය අනුග්‍රහය ආහාරය අනුග්‍රහය තව දුරටත් ලැබෙන්න ලැබෙන නාම රූප දෙක වර්ධනය වෙද්දී ඒක අතුවිති දෙනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස. අතුවිති දෙවිච්ච ගහතත් අර දෙන්නගේ අනුග්‍රහය තවදුරටත් ලැබුණා. කනගුණ ආහාරය සිටේ තියෙන ගතිය. මේ නාම රූප දෙක ටික ටික වර්ධනය වුණා. අපි පොඩි දරුවෙක් හැදෙනවා කියලා කියන තැනක මේ නාම රූප දෙකේ වර්ධනය. නාම රූප දෙක වැඩෙනවා. කෙනෙක් වැඩෙනවා නෙමෙයි. නාම රූප දෙක හොඳට උස්මහත්ච්ච කෙනෙක් කියන්නේ හොඳට අතුපතර විහිදිලා හැදිච්ච හොඳ වෘක්ෂයක් වගේ. අපි මේ වැඩිහිටි භාවයට පත්වනා කියන්නේ හොඳ අසුපතර වෙන්නේ ඇරිච්ච අඹ ගහක් වගේ. විඥානය නිසා නාම රූප වුණා. නාම රූප දෙක වර්ධනය වෙනවා කියන්නේ ඇහැ කන දුවන ආදී ශරීරය කියන අතුලිත ටික හැදෙනවා. ප්‍රබේද ටික හැදෙනවා. හැදිලා ඒක හොඳට මොහොකුරා ගියා. ඒ මොහොකුරා කොට බාහිර පරාග පෝෂණය වගේ බාහිර රූප සද්ද ගන්ධ රස පොට්ටත් ධම්ම කියන්නේ අරමුණු උදව් කරගෙන ස්පර්ශය ඇති වෙලා වේදනාව හටගන්නවා. හරියට ගහේ හැදෙන කෙටි වගේ තමයි චන්ති සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා කියන එක. දැන් අපි හිතනවා වේදනාව මම කියලා, වේදනාව මගේ කියලා, වේදනාව මගේ ආත්මය කියලා. අපගෙදී කඩලා අපතාරගෙන මගේ කිව්වා වගේ. නමුත් මේ වේදනාව ගත්තු වේදනාව ආයති ස්පර්ශයට. ස්පර්ශය ආයති ආයතන දෙකට. ආයතන ආයති නාම රූප දෙකට. නාම රූප දෙකයි කියන්නේ. එතකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන එකෙන් කියමුද කියනවා විශාල චරිතයක්. විශාල දහම් සුපේතයක්. මේ ආයතන පිට මේ සම්මම හේතුමත් නිමිතු වත්තවති. ඇහැකන දිවනාගේ ශරීරයේ පිටික මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි. මේව නාම රූප නිසා. එතකොට මේ නාම රූප දෙක හැදෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් දැන පිටත් ආහාරයක් එකයි කියන ටික කියනවා. එතකොට ඉස්සෙල්ලාම මේ විඥාන නාම සලායන පස්ව වේදනා කියන ටික අපි දත යුතුයි. හරියට කෙනෙක් නොකරන ඉබේම හට නොගන්න ආත්මයකින් නොකරන හේතු ප්‍රත්‍යයෙන් හටගත් වෘක්ෂයක් වගේ ඉබේම හටගත්තේ නැහැ කෙනෙක් කළත් නෙමෙයි හේතුඵල ධනමත් වෙන්නේ. එතකොට මේ විඥාන නාම රූප ආයතන පස්ව වේදනා කියන ටික අනාත්මයි. ඔය ටික පටිච්චසමුප්පාද ප්‍රවාදයේ විදිහට විඥාන නාම රූප ආයතන පස්ව වේදනා කියන හේතුත්පත්ය මතගත්ත ආහාරපත්ය මතගත්ත ඔය ස්කන්ධ ටික කියන දුෂ්කපත්ය කියලා. තව පැත්තකින් ඕක ගේමෙන් තුල දෙපැත්තකින් දෙන්නත් තෝරන්න පුළුවන්. කනබුල ආහාරයෙන් හැදෙන රූපය පෙර අවිද්‍යා කර්ම තණ්හාවේ මතගත් චිත්තචෛතික ටිකක් කියලා පෙන්වන්න පුළුවන්. මෙතෙන්දි දැන් මාත පෙන්වන්න අවශ්‍ය වෙන්නේ වර්තමාන ස්කන්ධ ටික කෙනෙක් කියුයි කුක්ක දෙකිනුයි මේ වගේ ධර්මතා ටිකක් කියන එක. ගහක වැඩකට උපමා කළම කියන්නේ ගහක තියෙන ස්වභාවික සිද්ධාන්තයෙන් දර්ශනයක්වත් බාහිර නැහැ. මේ කය කියන දැක්ක තියෙන ධර්මතාවය. අම්බ ඇටයක් හිතෝල දිවි හැදෙන තැනක්වා විඥානයේ ප්‍රතිපදිතයෙන් ඇවිල්ලා ස්පර්ශ වල වේදනාව ඇති වෙන තැනක්වා තියෙන්නේ එකම එක සිද්ධාන්තයක්. එකම ධර්මතාවයකට විතරයි. ඉතින් මේ ආයතන මේ වේදනාව හෝ ස්පර්ශය හෝ ආයතන හෝ නාම රූප හෝ විඥානය හෝ මම මගේ නම් අඹ ඇටේ හෝ අඹ ගහ හෝ අතීතය හෝ පරාපෝෂණය ඇති මල් හෝ ගෙඩි හෝ ආත්ම විවිධ පුද්ගලයේ විවිධ කෙනෙක් විවිධ ඒව කෙනෙක් නෙවි හේතුඵල ධර්මවත් නම් ස්වභාව ධර්මවත් නම් මේ ටික කෙනෙක් නෙවි හේතුඵල ධර්මවත් ස්වභාව ධර්ම. ඊට පස්සේ අපව රඹකඩේ කුමාරයන් මම මතක් කරන පහත දෙක. මෙහෙම ගෙඩි හැදෙන තැන ඉඳලා අප ඇටේ හිටු උදැන්න ගෙඩි හැදෙන තැන දක්වා ඔවුන් උපකාරී නැතිින් අගින් වෙනස් කරන්න දෙබැරි වෙන කරන්න දෙබැරි එකට ගැඳුණු ධර්මතාවයක් තියෙනවා වර්තමානයේ. ඊට පස්සේ ප්‍රශ්නයක් ඇති වුණොත් මේ අඹ ඇටේ කොහෙන්ද කියලා අඹ ඇටේ හිටපු සල් සාහනය දෙන්නේ අංකුර හැදෙන මේ නිසා යටි කියන්නේ ඒ නිසා පරාග පෝෂණය වෙලා මල් වැඩිලා ගෙඩි හැදෙනවා. ගෙඩි නැට්ටයි නැට් අතුතිය වලදී අතුති කඳටයි කඳ ඇටේටයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අඹ ඇටේ කොහෙන්ද කියලා ප්‍රශ්නයක් ඇති වුණොත් අන්න එතකොට මෙතන සිද්ධිය ආරම්භ වෙනවා. මේක ඉස්සෙල්ලා ගහක හැදිච්ච අඹ ගෙඩියක් ඇතුලේ තිබුණේ. මේක ඉස්සෙල්ලා හැදිච්ච කහේ අඹ ගෙඩියක් ඇතුලේ. ඒ කියන්නේ එතකොට චතුරාර්යපත්‍ය සමුදේ සත්‍යද නේද? දුක්ඛ සත්‍ය දැක්කා. දුක්ඛ ස්කන්ධ ටික විඥානා සලකන පස්ස වේදනා කියන ටික දැක්කා. මේ දුක්ඛ ස්කන්ධ ටික හේතුත්වක් කියලා සංකීත පංච උපාදාන සංඝ දුක්ඛ. උපාදාන හිතේ ස්කන්ධ ටිකයි දුක. ඒක හේතුත්වක්. විඥානයේ නාම රූප නාම රූප නිසා ආයතන ආයතන නිසා ස්පර්ශ ස්පර්ශ නිසා වේදනා. වේදනාව කියන දේ ප්‍රතිසංධි හිත කියන දේ අකන්නයි. එහෙනම් ඔන්න දුක්ඛේ ඥානං කියනකොට සත්ව නෝ පුද්ගල නෝ අනාත්ම නෝ ස්කන්ධ ටික කියනවා. මේ දුක ඇති වෙන්නේ කොහොමද? දුක්ඛ සමුදය ගැන නෝනේ. ඇති වෙනකොට පුබ්බන්ති ඥාන කියන්නේ. දුක්ඛ සමුදය කියනකොට පුබ්බන්ති ඥාන කියන්නේ. අඹ ඇටේ කොහෙද කියනකොට හේත හේතුව කියන්නේ. කේත අම්බකහත් අම්බ හැදෙන අම්බ ගෙඩිය ඇතුලේ ඉන්නේ ඇටේ. ඒ කියන්නේ පෙර කර්මයට පෙර ජීවිතේ විපාකයකටයි විපාකයක ඇත්ත නොදැන ඇති කරගත්තා වූ කර්ම නිමිත්තයි මෙතන ප්‍රතිසන්දියට හේතු වුනේ. එතන gediyak ekata wedi kune. එතන පෙර ජීවිතේ විපාකයේ ඇත්ත නොදැන ආකාර නිසා ඇති කරගත්ත කර්ම නිමිත්ත හේතුනා විඤ්ඤාණය ප්‍රතිසන්දි වශයෙන් දෙන්න පැමිණෙන්නේ පැමිණීමට පස්සේ ආයෙත් ගහක් හදලා ගෙඩියක් වගේ පිට ආයෙත් උනා. පෙර ඉස්සෙල්ලා අපගහේ ගෙඩිය ඇතුලේ නියතේ තිබුණු ඊයේ මෙතන ඇවිල්ලා කලවන්නේ කලවලා ගහක් හදලා ගෙඩිය ඇතුලේ. මොන සමුදේ සත්‍යයේ දකින්න පුබ්බන්සේ ඥානය. පෙර ඊට පස්සේ අපරන්තේ ඥානය දකින්නවා. අද මේ ගහේ හැදෙන ගෙඩි හරලා ඇටේ ඉතුරු කොළ මේ ඇටේ ආයේ පොළවේ ගැටුම පොළවේ ගැටුම ආයේ අංකුරයක් හැදලා අතේ හැදලා මේ වගේම ගහක් හදලා ගෙඩි හදනවා. ඒ වගේ පෙර අවිද්‍යා කර්ම සාමේ විඥාන ප්‍රතිසංගය කියන්නේ ස්පර්ශය වේදනාවක් ඇති වෙන ස්පර්ශ ආයතන හරි මේ විපාකයේ මේ ස්පර්ශ ආයතන හරිය අද ඇත්ත ඇති හැටි නෙදක්කොත් අපේ ඇති කරගන්න අවිද්‍යාවෙන් කර්ම කෙලෙස් ඇති කරගත්තොත් ඒ කර්ම කෙලෙස් නිසා නැවත මේ වගේම ප්‍රතිසංස්කරණ හට ගන්නවා. හටගෙන නැවතත් මේ වගේ දුක් වූ ආයතන ටිකක් උපදිනව නේද කියන කමනක් වෙනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං කියනකොට වර්තමාන දුක් වූ ස්කන්ධයක හේතුප්‍රත්‍ය බවට නෝන කියන්නට ඕනේ. දුක්ඛ සමුදය ඥානය කියනකොට මේ වර්තමාන දුකට අතීත හේතුව පෙන්නන්නට ඕනේ. අද වැරදි හේතු කළු මේ දුක් වූ ස්කන්ධේ මතු හදන හැටි නෝන කියන්නට ඕනේ. උපන්තේ ඥානය තියෙන්නට ඕනේ, අපරන්තේ ඥානය තියෙන්නට ඕනේ, එහෙනම් උපන්ත අපරන්තේ ඥානය තියෙන්නට ඕනේ. පෙර අප ඇටෙන්දයි දැන් මේ ගහ හැදුනේ, ගෙඩි හැදුනේ, ගෙඩි ඇතුලේ අද අප ඇටේ කුළු මතුවට අඹ ගහ හදන්නේ. උපන්ත අපරන්තේ නම් මේ පටිච්ච සම්පෝධි ධර්ම නිසාන. ඒ වගේ පෙර විපාකයේ ඇත්ත නොදැන අවිද්‍යා කර්ම රත්තරන්ක යට විඥාන ආපු බලන්න පස්ස වේදනා සිටි කහට දෙන්නේ. අද මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇතිහෙතිය නොදැක්කෝ කර්ම රැස්වෙනවමයි අපි උදේ කළමු පර්යායයට සම්බන්ධ කරගන්න. අපේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇතිහෙතිය නොදැක්කෝ අවිද්‍යාව තිබුණොත් කර්ම රැස්වෙනවමයි. එහෙමම ආපහු නැවත විඥානාවක බලයෙන් පසු වෙන දකින මේ කර්මතා හැදෙනවායි කියන උත්තරය කාරණා. ඊට පස්සේ දුක්ඛ නිරෝධේ ඥානයන මේ චතුරාර්ය සත්‍යම පරිපූර්ණ කොටහට අවබෝධ වෙන්නේ දුක්ඛ නිරෝධේ ඥානය ඇති වෙනවා. චිර ජීවිතේ අපගහේ දිවි හැදෙනකොට දිවි කාලා ඇට ඉතුරු නොකළා නම් අද මෙතන ඇටේදීම පළවෙලා අදීම වැටිලා ගහක් හැදලා අපි කියන්නේ අපි දිවි හැදෙන්නේ නැහැ නේද? උපපතේ ඥානදී අපරන්තේ ඥානදී එන්නේ නැහැ. අත ගහේ හැදෙන දිවි කාලා ඇට ඉතුරු නොකළොත් හැම ඇටයක්ම විනාශ කළොත් මතුවට මේ අඹ ඇටේ දිම බලවිලා ගහක් හදනවා නම් ඉබඳු ධර්මතාවයක් වෙන්නේ නැහැ නේද කියලා දකිනවා. එහෙම වුණොත් මේ අඹ ගහ පුරාණ කර්මයට හටගත්ත මේ අඹ ගහ පුරාණයේ ජහතකත් මේ අඹගහ අවුරුදු 50කට කීයකට තියෙන කතියේ ඒක ඇටයක්වත් ඉතුරු නොකළ නිසා නැවත අඹ හටගන්න තියෙන හේතුව නැති කරලා මේ අඹගහ ජීවත් වෙනවා. මේ තියෙන අඹගහ නැති වෙනකොට නැවත හටගන්න අඹගහක් නැති වුණාම අඹගහ කතාව ඉවරයි. මේ පැවැත්ම නිරුද්ධ වෙනවා. ඒ වගේ එයා දකින්නවා පෙර අවිද්‍යාව මේ ස්පර්ශායතන හයේ අවිද්‍යාව නෝනන පෙර ජීවිතයේ විද්‍යාව පහළ කරගෙන තිබුණා නම් කර්ම මොකලන අද මේ වගේ විඥානයේ බෞද්ධකට ඇදලා නාම රූප වල මේ ආයතන හදලා මේ දුක් වූ ලෝකයේ උපදින්නේ නැහැ. මේක උත්තරයක් නේ ගන්න ගවේෂණය. ඒකට ප්‍රතිචාරෙන්නේ නැන්නේ. ඊට පස්සේ දැන් උත්තරයක් ගන්න එනවා. අද මේ විපාකයට කරන්න දෙයක් නැහැ. දැන් අපැත්තේ තිබ්බ ධාතුෙින් ඉඳන් කලදුනා අසුචිය ඇවිල්ලා ගහක් හැදිලා අසුචිය හැදිලා දැන් ගෙඩි හැදෙනවා. දැන් ඔබට කරන්න දෙයක් නැහැ. දැන් උත්තරයක් යනවා. අද මේ ගහේ යඟ ඇට ඉතුරු මොකොල මතු නැහැ වගේ අද මේ ඉපසායතන හයේ අවිද්‍යාව නැතිකොලොත් විද්‍යාව උපදවා ගත්තොත් කර්ම රැස් වෙන්නේ නැහැ, කර්ම ඇති වෙන්නේ නැහැ. එහෙම වුණොත් මතු විඥානයේ මේ වගේ රූපයකට ගැටගෙන ආයතන හදලා ලෝකේ උපත්ලා දුක උපදින එක නැති වෙනවා නේද කියන දර්ශනයක් වෙනවා. එහෙනම් පුරාණ කර්මයට විපාක ඇතුළත උපන්න මේ ජීවිතයේ තියෙද්දීම අවිද්‍යාව නැති කළා, සංඛාර උපාදාන කියන කෙලෙස්ටික නැති කළා, නැවත මේ වගේ දුක් ආයතනය හටගන්න හේතුව නැති කළා, අවුරුදු 50ක් හරි 100ක් හරි පුරාණ කර්මයක උපන්න කලින් ජීවත් වෙනවා. කේනන් පුරාණ පුරාණ කර්මයේ හැටකත් මේ ටිකක් නැති වෙනකොට නවත් නැති සම්බව නැවත භවයකට නෑ. විරත් චිත්තායතකේ බවක් නැවත භවයක නොයදින සිටින් මොකද කලමයි අබයට කපල විනාශ කළේ. තේදීන බීජ ක්ෂේවිච්ච කර්ම බීජ නිසා කර්ම බීජ ක්ෂේවිච්ච නිසා අබයට කපල නැති නිසා නැති කළ නිසා නිබ්බන් සිදීරා යථායත්ත දීපෝ ඒ දීපෙන් මහා සිද්ධිකෙනවා හරියට පහදක් වෙනවා වගේ. පුරාණ කර්මෙන් හටගත් විඥාන අසුතුලතර පස් වේදනා කියන ටිකේ ආයසංකතිය තියෙද්දිම ජීවිතය තියෙද්දිම මේ ටික අතුරු කරනකොට තියෙන අවිද්‍යාව නැකලා විද්‍යාව උපදවාගෙන ජීවත් වුණා අවිද්‍යාව කර්ම ප්‍රගත්ම නතර කළා. ඒකට කිව්වා රහතන් වහන්සේ සැකසෝක දෙහෙද නිබ්බාන අනුපාදා පරිණිවන් කියලා. ඒකට කිව්වා නිවන කියලා. මොකද කෙලෙස් ස්කන්ධ දෙක එකට එකතු වෙලා විදින දුක නිරුද්ධ වෙනවා මෙතන. කෙලෙස් ටික නැති වුණාම කෙලෙස් නිසා විදින කෙලෙස් ස්කන්ධ දෙක වෙලා විදින දුක නැති වෙනවා. ස්කන්ධ තවත් තුල විතර විදින දුක විතර ඉතුරු වෙනවා. පුරාණ කර්මෙන් හටගත්ත මේ විපාක ටික නැති වෙනවා. කලපය කර්ම දීජේකලකට අවිද්‍යාව නැති කළා. ඒ දිවිගයන් වහන්සේ කියනවා පහතක් වෙනවා වගේ කියලා කිව්වේ පහතක් වහන්සේ කියපු පහවස්තාව. එතකොට නිරෝධය අරගෙන නෝන පැතුණා කුම්භක් කියන්නේ පෙර අවිද්‍යා සංකාර නෝනා අතක විඥානාන්ත කරගෙන පත් වේදනා චිත නොවේ. අපරන්ත ඥානය ගැන කෝණයි අද අවිද්‍යා කර්ම නැතිකොලොත් මතු විඥාන කුසලයක් පසු වෙන කියන කර්මකාරිනේ නෑ නේද කියලා. ඔය පටිච්ච සම්පාද චතුරාර්ය සත්‍ය ගවේෂණය කරනකොට මාර්ගය පහළ වෙනවා. දුක් වූ ස්කන්ධ පිළිබඳ දැක්කා දුක්ඛේ ඥානය දුක්ඛ සමුදයේදී පටිච්ච සම්පාදයේ හැකට පහළ වෙනවා. වර්තමාන දුක් වූ ස්කන්ධයේ පෙර හේතු අවිද්‍යා සංකාරයි ඒක වැරද්දෙන සම්මහා මේ දුක් වූ ස්කන්ධ ටික අද දුක් වූ ස්කන්ධ ටික පිටසින්ද නොදැන අවිද්‍යාවෙන් සත්පුද්ගල භාවයක් හදාගත්තොත් අද ඇති කරගන්න කර්ම දෙක නිසා නැවතත් මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් හදනවා. කිසිම වෙලාවක සත්‍යයක් උපදිනවා සුඛයක් උපදිනවා සත්‍යයක් තව සුඛයක් ගන්නනේ දුක් වූ ස්කන්ධ ටික දුක් වූ ස්කන්ධ දෙකට පෙර හේතුයි. මේ දුක් වූ ස්කන්ධ ටික අද පිළිගන්න නැත්කෝ අනාගතයටත් මේ වැරද්ද නිසා දුක් වූ ස්කන්ධය හැදෙන හැටි තමයි යන්නේ. කෙනෙක් ඉපදෙනු දැක්කේ නැහැ. පුද්ගලයෙක් යනවා කියලා දැක්කේ නැහැ. පටිච්ච සම්පද ධර්මය කියලා මේ පටිච්ච සම්පද ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ නිරෝධය, ලෝක නිරෝධය, දුක්ඛ නිරෝධය දැක්කා. හේර අවිද්‍ය සංකාරිය නොවන අතන දුක්ඛ ස්කන්ධික හේදෙන්නේ නැහැ. කෙනෙක් නැති වෙනව නෙවෙයි මේ දුක්ඛ ස්කන්ධය කියන්නේ. අද මේ දුක්ඛ ස්කන්ධ ටික පරිහරණය කරන ගමන් අවිද්‍යාව නැතිකොට මේ දුක්ඛ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මය කියලා දකින්න කර්ම කෙලෙස් නැතිකොට මත්තේ මේ වගේ දුක්ඛ ස්කන්ධය හැදෙන්නේ නෑ නේද කියලා මතු දුක්ඛ ස්කන්ධයන්ගේ මොකට ගන්න බල හැදෙච්චා කෙනෙක් නොවිතදෙනව නෙමෙයි දුක්ඛ ස්කන්ධය නැතිව හද ගන්න හැදෙච්චා. එතකොට උත්තරයක් ආවා නිරෝධය දකින්නකොට මරණ උපදිනවා. එහෙනම් මේ පංච උපාදාන ස්කන්ධයේ පිළිසිඳ දැක්වෙන්නේ මොකද වර්තමාන පංච උපාදාන ස්කන්ධය පිළිසිඳ නොදැකීමම තමයි අතීතයේදී මේ දකින අවිද්‍යාව නිසා කරවත්වලා තියෙන්නේ. ඒක දෙකතරලි අදද මේ දුක්ඛ පංච උපාදාන ස්කන්ධයේ පිළිසිඳ නොදැක්කොත් මේ කරවත්වෙන්නේ එහෙමොත් මේ අනාගතයට යන්නේ. අතීතයේදී පංච උපාදාන ස්කන්ධ දුක පිළිසිඳ දකින විද්‍යාව තිබුණා නම් කරවත්වෙන්නේ නැහැ. එහෙනම් මේක දෙන්නේ නැහැනේ. වර්තමාන දුක්ඛ ස්කන්ධයේ පිළිසිඳ දකින්න නොවන තිබුණා නම් කර්ම රැස්වෙන්නේ එහෙම සනාධිකෙද නැහැ කියන කොට උත්තරයක් ආවා. මොකද වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ පිළිසිඳ දැක්වෙන්නේ මේ කටුත්තත් අපි උදේ කතා කරන සංඥායයි තවදක්. මෙන්න මේ උත්තරේ ගත්තාම හරියටම කෙනෙක් දැක්කොත් එයාට සක්කාය දිට්ඨිය කියන එක ඇති වෙනවා. වර්තමාන දුක්ඛ ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යය කියලා දකිනවා. රූපේ තාපත්‍යගත විඥානයේ නාම රූපයේ නාම රූප සලආයතනයේ සලආයතනයේ ස්පර්ශිත ස්පර්ශ වේදනාවක වුණොත් සත්‍යයේ ධර්මතාව ටික දකිනකොට ඊට පස්සේ ඒක චක්‍රය විඥානයේ නාම රූපේ නාම රූප සලආයතන සලආයතනයේ ස්පර්ශිත ස්පර්ශ වේදනාවක් ඊට පස්සේ මේ නාම රූප දෙක විඥානයේ විඥානයේ නාම රූප දෙකට ඕනෙට උපකාර කරගෙනයි පවතින්නේ. චිත්ත කියන එක චිත්තයි චිතේ උපන් නාම ධර්ම වලටයි රූපයටයි උපකාර ඒ නාම රූප දෙක චිතේ උපකාර. එහෙනම් මෙතන දැන් පවතින්නේ ඕමෝක උපකාර වෙන ධර්මතා ටික. මේ චිතේ මත කරන චිතුවිලි රූපය හැදෙන්න උපකාර වෙනවා. හැදෙන රූපයයි චිතේ කියන චිතුවිලි චිත පවතින උපකාර වෙනවා. කියන සිද්ධියකින් දකිනකොට රූපය ආත්ම වශයෙන් දකින්නේ මේ රූපය ඇතුලේ මොකක්ද බලද චිතය චිතුවිලි දෙන්නගේ උපකාර ලබන. රූපය ඇතුලේ කරගෙන යන කෙනෙක් කියන කෙනෙක් චිතය චිතුවිලි ඇතුලේ කරගෙන රූපය නිසා පවතිනවත් දෙයක් නැහැ. ආත්ම නිසා පවතින රූපයක නිතර කොහෙවත් නැහැ. රූපයට උපකාරක දෙයක් නිතරම තිබෙනවා. ඊට පස්සේ වේදනාව, සංඥාව, සංකාරය කියන චෛතසික ගත්තොත් එකක්ව මමවත්, මගේවත්, මගේ ආත්මවත් ඒවා ආත්මත්මුනි, ඒවා ඇතුළු කරන ආත්මෙක තියෙනවනේ, ආත්ම ඇතුළු කරන දෙයක් තියෙනවනේ. මොකද මේ සිතිවිලි ටික ඇති වෙන මොකක් නිසාද? රූපයයි සිතයි කියන දෙන්නගේ අතරමයි ලැබුණ සිතිවිලි ටික. හිත රූපයයි ඇසුරු කරගෙන මේ චිතුලි ටික බවතුනි. චිතුලි ටික ඇසුරු කරගෙන තාත්මයක් තියෙනවා. චිතුලි ටික තාත්මයක් තියෙනවා නම් ස්පර්ශණ කය හදගන්න. ඒක ඇසුරු කරගෙන තාත්මයක් තියෙනවා නම් ඒ ඇසුරු කරගෙන බවතින්නේ චිත. චිත උපකාරය බවතින රූපේ. ඔහු උපකාර ගන්න. දැන් මේ චිත ආත්ම වශයෙන් චිත ඇසුරු කරගෙන ආත්මයක් තියෙනවා කියලා දකින්නේ. චිත කියන්නේ මොකද්ද? රූප දකින්නවා නිරුද්ධ කරනවා ශබ්ද අහනවා නිරුද්ධ කරනවා ගඳ සුවඳ දැනගන්නවා නිරුද්ධ කරනවා ස්පර්ශ ලැබෙනවා නිරුද්ධ කරනවා නොයෙක් ධර්ම ආරම්භ දැනගන්නවා නිරුද්ධ කරනවා ඒ දැනගන්න ක්‍රමත පිටු කිව්වා ඒ පිටත ඇතුළේම තියෙන මොකද්ද නාම රූප දෙක ඒ පිටේ මහතකන පිටු දෙකම රූප එතකොට චිත්ත කියන එක ආත්මත් නෙමෙයි පිට ඇතුළු කරගෙන ආත්මක් තියෙනවා නේ නාම රූප දෙකක් තියෙනවා. ওই සිද්ධාන්තයේ දකිනකොට රූපය ඇතුළු කරගෙන ආත්මයක් ආත්ම නිසා රූපයක් රූපය නිසා ආත්මයක් ආත්ම නිසා රූපයක් කියන වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ සංකාර දිට්ඨිය කියන විචාර දිට්ඨියම නැති වෙන මේ එක්කත් පච්චකේ නාම රූප නිසා විඥාන විඥාන නිසා රූප ස්වභාව ධර්මක හේතු ප්‍රත්‍ය කියනෝන් කියන කොට ඊට පස්සේ සක්කායදී නැතිනා විතරක්නේ කුබ්බන්තේ කාංගකෙත් නැති වුණා. වෙනදට නම් එයාට කාංගා තිබුණා. කුබ්බන්තේ කාංගකෙත්. අපි කියන ඉන්න ඇද්ද හිටියනම් කොහෙ ඉන්න ඇද්ද? කොහොම ඉන්න ඇද්ද? මොකෙක් වෙලා මොකෙක් ඉන්න ඇද්ද කියන ප්‍රශ්න තිබුණා. නමුත් දැන් දැක්කා දෙවද මේ වගේ ස්කන්ධ පංචකය කඩන්න තැනක ඒ ස්කන්ධ පිට නොදන්නා අවිද්‍යාව නිසා ප්‍රත්‍යක්ෂකත් කර්ම නිසායි ප්‍රතිසන්දියෝගේ විඥාන හැටගත්ත කියලා දකිනකොට පෙරද අවිද්‍යා කර්ම කියන ස්කන්ධ පිට නොදන්නා තම නිසා දෙලෙත් ඇති වෙලා අවිද්‍යා කර්ම කියන ධර්මතාවයක් හටගන්න තියෙනවා කියන මොන දකිනකොට පෙර හිතියද හිතියන කොහෙන්දද කොහොමෙන්දද මොකෙක් තුල මොකෙක් වෙන්නද කියන තුම්බකේ කක්කද නැහැ අපරන්නේ ගන්න දෙන්නේ නැහැ. අපි බැරේ බැරි උපදීතු උපදීන කොහෙ උපදීද මොකෙක් වෙලා උපදීද මොකෙක් වෙලා මොකෙක් වෙයිද කියන කාරණාවට කියන්නේ නැහැ කි. එයා දන්නවා අද මේ අවිද්‍යා කර්ම තිබුණොත් මතු මෙවැනි දුක්ඛ ස්කන්ධය හොදද? මතු අනාගතයේ දුක්ඛ ස්කන්ධය හොදනවා කියන දර්ශනයක් තියෙනකොට කෙනෙක් උපදී කියන දැනදී මොකෙක් වෙලා උපදී කියන දැනගෙන කැටයන්නේ කොතනක උපන්න කොහොම උපන්න දුක් ඉස්සන්ද ටිකක් හදලා තියෙනවා. ඒක නොදන්නා සමිත ලෝකියා පුද්ගල භාවය කැටු කරන්නේ නමුත් ලෝකියා පුද්ගල භාවය කැටු කරන තැනක් තියෙන්නේ පටිච්ච සම්පෝධ ධර්මයේ කියන පටිච්ච සම්පෝධ ධර්මයේ ඇතුළත තියෙන්නේ නේද පටිච්ච සම්පෝධ ධර්මයේ සංකප්ප කියන එක අතරේ. එයා දෙනවා මොකද්ද? පුබ්බත් ඥානය එනවා අපරන්ත ඥානය එනවා පුබ්බත් අපරන්ත ඥානය එනවා පටිච්ච සම්පෝධ ධර්මයේ ඥානය කියන එක. එතකොට සමුදය දුරු වෙලා නිරෝධය ලැබෙනවා. එතකොට මේ ධර්මයේ දේශනා කළ මේ පරියය දෙන්නක පාස්තුන් මහත්මයේ ඒකාන්තේ සම්මා සම්බුද්ධය කියන එකට කැටරයාට මේ ටික දකිනකොට මේ ධර්මයන මොන තරම් ඇත්තක්ද මේ කියලා කියන්නේ අපේම ජීවිතයේ හැමදාම තිබුණු නමුත් අපි නොදැක්ක අපේම ජීවිතයේ ඇත්තට නැත්ත නේද මේ. සුවහතු බගුතදා භාග්‍යතුන් වහන්සේ මේ ටිකනම් හරියටම දේශනා කරලා තියෙන ඇත්තම කියලා කියනවා. මේක කියන ශාස්ත්‍රීය වෙනකොට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ තමම දැක තියෙනවා. තමගේ ජීවිතයේ සැබෑම දැකපු කෙනා. මේ ස්කන්ධ ටික ස්කන්ධ ටිකේ ප්‍රතිසම්බන්ධව දැකපු කෙනා. යම්කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පිළිපන්නන එයා උපතිපන්නයි උජිපතිපන්නයි ඥානපතිපන්නයි සාමිතිපතිපන්නයි මේ විදිහ ටික දැනෙනවා. සංඝයා දැනකට නැහැ. සික්ඛාය සංගති මේ දර්ශනය දකින්න තියෙන්නේ සීලයේ හේතු අධික සමාධික ලැකතර ගන්න විදර්ශන ඥානය හරහා. එයාට සීක්ෂාව ගැන සංකා නැහැ. නිවන් දකින්න කලියුත් වෙන මොකක් නෙමෙයි මේ දර්ශනයමයි මේ කෙලෙස්ේ සත්පුද්ගල දෘෂ්ටියෙන් සත්පුද්ගල භාවයෙන් මේ සත්පුද්ගල පැවැත්මේ සත්පුද්ගල භාවයෙන් තමයි දුකෙන් ඈතර වෙන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. පටිච්චසමුප්පාද ධර්මයේ යෝනිතු මනස කාර්යයේ කිවිමමයි වෙන ක්‍රමයක් නැහැ කියන මූණක් යටේ සිකාය කප්පති කියන දෙක දුර වෙනවා. දැන් මොන විචිකිච්ඡා කියන ටිකක් දුරලා බුද්ධාදී අතපන් කෙරෙහිින් හැකියාවක් ගන්න. දැන් කිම්මුතු හිතනොත් මෙයා නොයෙක් උත සමාදන් වෙයි කියලා විමුක්තිය පිණිස සීල වෘත පරාමර්ශනය කිරීම නතර වෙනවා. සීලබ්බත පරාමර්ශ කියලා කියන්නේ සීල වෘත පරාමර්ශනය කරනවා. පරාමර්ශනය කරනවා කියන්නේ ස්පර්ශ කරනවා. ඇතුළු කරනවා. සීල වෘත කරනවා. වෘත කියලා කියන්නේ එක එක ප්‍රතිපදාවන් දෙකලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඒක කරා. ගවයෙක් වගේ හිටියහම විමුක්තිය ලැබෙනවා කියලා
හරකෙක් පොඩි ගවයෙක් පොඩි ජීවත් වෙන්න පුළුවන් වෙනස් කරලා තියෙනවා. ඒකට ගෝමුත්‍ර කියනවා. බල්ලෙක් වගේ හිටියාම කෙලස් දිවා ගන්න පහසු ඉක්මනට කෙලස් ඇති වෙනවා කියලා බිමට දාන කෑමකට කකුල් දෙකේ අත් දෙකේ හතර යන්නේ කුක්කුරවත කියලා එකක් තියෙනවා. ඊට පස්සේ එළුවෙක් වගේ ඉන්න අජය බුදුහාමුදුරේ දේශනා කළේ හරකෙක් වගේ ඉඳලා රුමු හරකෙක් නෑ විමුක්තියක් ලැබෙන්නේ. බල්ලෙක් වගේ ඉඳලා රුමු කියන්නේ බල්ලෙක් නෑ විමුක්තියක් ලැබෙන්නේ නෑ. එළුවෙක් වගේ ඉඳලා රුමු එළුවෙක් නෑ. ඒක හුරු කරන විමුක්තියක් ලැබෙන්නේ නෑ. එතකොට තව තිබුණා පංචස්ථාපක. ඒ කියන්නේ පංචස්ථාපක කියලා කියන්නේ උදේන යටින දෙපැත්තෙම ඉනිකොඩවල් හතරක් ගහලා මැද ගැටි හිරුවක් නැති වෙනකම් නිදා ගන්නවා. නිදාගෙන පූරු පසුපු කිවුණු විදිහට දින්නේ තව තවත් පුරාණ කර්ම ආරම්භ කරනවා තමයි. ඒකත් එක රූපයක්. හිම වැටෙන සීතලේ ගංගාවන් වලට දියසෙවල සල්පාලා පළතකම කුටිහවක බහැර පෙන්නලා පෞහෝදනවා. කර්ම හෝදනවා. කියන එක ප්‍රමිතයි. මේ තරම් දර්ශනයක් කියන කෙනා දුක සමාදන් වෙනවා කියන්නේ කොයි විදිහේ දුකෝලී විමුක්තිය කරනවා කියන එක දෙන්නේ නැහැ. සීල වෘත පරාමර්ශය කියන එකද දුර වෙනවා. සීල වෘත පරාමර්ශය. චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. කියන්නේ දුක්ඛ සත්‍ය දකින්න පටිසම්පදේ විඥාන නාම කලාවට පස්ව වේදනා කියන එක ඒක විඥානයේ ඉඳලා වේදනාව දක්වා අඛණ්ඩව තාපත්‍යකින් ගත්තාම විඥාන නිසා නාම රූපත් නාම රූප දෙක විඥානයේ ප්‍රපකාර ලබා ගන්න පවති නැහැටි. ආහාර සත්‍යයක බොහෝම ප්‍රපකාරව පවතින සිද්ධිය දැක්කා. එයා දුක පිටින්ද දකින්නවා කියනවා. දුක්ඛ සමුදය ඥානයේදී මේ දුක්ඛ ස්කන්ධයට උපත් හේතුව දැක්ක අපේ අවිද්‍යා සංකාර අපරන්ත හේතුව දැක්ක අද අවිද්‍යා කර්ම තණ්හා උපාදාන කියන කෙලෙස් එක දුන්නොත් මතුවට මෙන්න හැදෙන දුක්ඛ ස්කන්ධ දෙක. නිරෝධ ඥානය දැක්ක පෙර අවිද්‍යා කර්ම වල අත මේක දුක්ඛ ස්කන්ධ හටගන්නේ මේ දුක්ඛ නිරෝධය දැක්ක අද දුක්ඛ ස්කන්ධය පිළිබඳ දැකලා අවිද්‍යා කර්ම වල අනාදි දුක් විශ්කන්ධ හට ගන්න හැටි නිරෝධය දැක්ක. පටික සම්පාදයේ මෙනෙහි කරනකොට චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය ඇතිවීම තමයි සමුදය සත්‍යයේ තමයි පටික සම්පාදයේ සත්‍යයෙන් දැක්කේ. පටික සම්පාද සත්‍ය නිරෝධයෙන් දැක්කේ දුක් විශ්කන්ධයෙන් නිරෝධය. මාර්ගය ගැන දර්ශනයට පන්න එහෙමයි. දුක් විශ්කන්ධ පිළිසිත දැකලා කර්ම කෙලෙස් කියන ටික නැතිකත යුතුයි. අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදවාගත්තොත් ගැනීමයි මේ දුක නැති කිරීම කියන ප්‍රතිපදාවල කියන පිටිය කොට සම්මාදිටිය කියන. ඊට පස්සේ දුක් ස්කන්ධ ටික පිළිසිඳ දැකලා කෙලෙස් ටික නැති වුණොත් මේ සියලු දුකේ ඉපදීම නැති වෙනවා කියන දර්ශනය ඇති වුණාට පස්සේ ඒ දුක්ඛ ස්කන්ධය පිළිසිඳ දක්න තැනට ගන්න යන වැඩ පිළිවෙලට තමයි සීල සමාධිපත්‍ය කියලා කියන්නේ. ඒ දුක්ඛ ස්කන්ධය පිළිසිඳ දක්න තැනට යන්න තමයි මේ ප්‍රතිපදාව කියන්නේ කියලා ප්‍රතිපදාව ගැන මෙසේ චතුරාර්ය සත්‍ය අවබෝධය පටිච්චසමුප්පාදය දක්නකොට පටිච්චසමුප්පාදය දක්නකොට චතුරාර්ය සත්‍ය අවබෝධයි. චතුරාර්ය සත්‍ය දැක්කම පටිච්චසමුප්පාදයයි දැක්කේ පටිච්චසමුප්පාදය දැක්කම චතුරාර්ය සත්‍යයයි දැක්කේ. එතකොට චතුරාර්ය සත්‍යයේ පටිච්චසමුප්පාදයෙන් දකිනකොට ඒ දර්ශනයක් එක්කම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලගත පරමාර්ථ කියන මෙන්න මේ කෙලෙස් ටික ඔය දර්ශනයට නැති වෙනවා. ඔය කෙලෙස් ටික නැති කරන්න බෑ. හිතේ මොනතරම් සමාධියක් තිබුණා මොනතරම් වීර්යයක් තිබුණා මොනතරම් වීර්යයක් තිබුණා වර්තමාන දුක් වූ ස්කන්ධ ටිකේ පටිච්ච සම්පන්න බව හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව ඒ හේතු දුක් වූ ස්කන්ධය හටගන්න පෙර හේතු ටිකයි අනාගත හේතු ටිකයි කියලා මේ චතුරාර්ය සත්‍ය බලා ගන්න පටිච්ච සම්පදාය සම්මර්ෂණය කරන මේ ක්‍රමයේ කල්යාණික ඇසකින් සත්‍යාත්ම ශෝණයෙන් අහගත යුතුමයි. අහලා ඒ දැනුම අරගෙන පැත්තකින් තියනවා. තාම මෙහෙ කරන්නේ නැහැ පැත්තකින් තියනවා. කියලා දැන් ওই ටික අහගත්තාම සෝතාපට්ටි අංගවලින් දෙකක් ඔයගලට හම්බ වෙනවා. කල්‍යාණ මිත්‍රාස්ස සත්‍යාත්ම සෝනේ කියන දෙක හම්බ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැටි, පටිච්ච සම්පදාය අවබෝධ කරගන්න හැටි, අවබෝධ කරගන්න දර්ශනීය දැකලා ඒක සිදු කරගන්න හැටි අහගත්තා. තාම අහගත්තට සෝවාන් වෙන්නේ නැහැ. දැන් තමයි මාර්ගයේ කියන එක පුරන්නේ වෙන්නේ. මේක අහගැනීමක් සමගම ඒක නෑ මාර්ගය කියන එක පොඩි නෑ කියන එක. කවදාවත් අහල මාර්ගඵල ලබන්න බෑ. අනුන්ගේ වචනයකින් තමන්ගේ මාර්ගය උපදින්නේ නැහැ. තමන් තුල මාර්ගය කොහෙද උපදින්නේ? තමන්ගේ දර්ශනයකින්මයි. ඒ නිසා මේ පිටෙන් මාර්ග අංගවලින් දෙකක් හටගත්තා.